සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්කදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස ඒ අපගේ ශාස්ත්‍ර වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අප හැම දෙනාගේම নমස්කාරය වේවා වැඩමුකුට අදාළ පූජනීය මේ ස්වාමීන් වහන්සේකින් අවසරයි සුපින්වත්නි මේ පිනතුන් හැම දිනාම මේ ස්ථානයේ රැස් වෙලා තිබෙන්නේ ධර්ම ශ්‍රවණය කරන්නටයි. අද දේශනාවේ දායකත්වයේගෙන කටයුතු කරන්නේ පානදුර වේරවත්ත තොටවත්ත පාර අංක 20 ලිපිණේ පදිංචි YWM පතිරණ මහත්මයා මේ කපිල වීරසිංහ කියන පිනතුන් දෙපළ එකතු වෙලා තමයි මේ උතුම් දේශනාවට දායකත්වයේගෙන කටයුතු කරන්නේ. ඉතින් මේ ධර්මීය අහන්ට සලස්වනවා කියන එකම මහ විශාල ලාභයක්. ඉතින් ලෝකේ හැම තැනකින්ම උදව් කරන්නේ කෙලෙස් වලට. ලෝකේ හැම තැනම අනුග්‍රහ කරනවා කෙලෙස් වලට. අපි අත්දකින ලෝකේ සියලුම අත්දැකීම් කෙලෙස් උදෙසායි. තොටේ කෙලෙස් උලුප්පගෙන කෙලෙස් මත පිහිටා තමයි අපි ආය ආය ලෝකේ කියවන්නේ. නැවත නැවත ලෝකේ කියවන්නේ. එතකොට මේ රාග සහිත, ද්වේෂ සහිත, මෝහ සහිත කියන මූලික අකුසල සහගත මනෝමය අත්දැකීමක් ඇතුලේ තමයි අපිට ලෝකේ ඇසුරු කරන්න වෙලා තියෙන්නේ. ඉතින් මේ ඇසුර අපි කවදාවත් ගලවන්නේ නැහැ. මේ ඇසුර අපිව කවදාවත් නිදහස් කරන්නේ නැහැ. මේ ඇසුර හැමදාමත් අපිව අවධානමේ වටනවා. මේ ඇසුර හැමදාමත් අපිව අවධානමේ හෙලනවා. ඉතින් මේ අවධානමේ හෙලන මේ බරපතල ඇසුර සම්පූර්ණයෙන් දුරු කරන රටාවක් බුදුරජාණන් වහන්සේ වදාලා. බුද්ධ ධාසනේ ප්‍රධාන ඉලක්කය තමයි අකුසලයන් මත පිහිටලා අකුසල ධර්මයන්ම වඩ වඩා යන ජීවිතය අනිප්පතර හරවන එක. ඒක අනිප්පතර හරවන එක මහ විශාල අභියෝගයක්. ඒක බුදුරජාණන් වහන්සේ නමකට විතරයි කරන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ නමකට විතරයි කරන්න පුළුවන්. සාමාන්‍ය ලෝකයේ කෙනෙකුට ඒක කරන්න තේරෙන්නේ නැහැ. පසේබුදු කෙනෙකුටවත් තේරෙන්නේ නැහැ. ඒ කියන්නේ උන්වහන්සේලා අවබෝධය කරා ගියාට චතුරාර්ය සත්‍ය අවබෝධය කරා යන ශ්‍රාවකයෝ බිහි කරන්න තරම් හයියක් උන්වහන්සේලාට නැහැ. ඒක මේ බුදුරජාණන් වහන්සේ නමකට තමයි හැකියාව තියෙන්නේ. ඉතින් ඉබඳු බුදුරජාණන් වහන්සේ නමගේ ශාසනයක් අපි ඉස්සරහා තියෙන එක ගැන අපි හරියට සතුටු වෙන්න ඕන. ඒ නිසා අපි අඬා අඬා හරි ආර්ය අෂ්ටාංග මාර්ගේ වඩන්න ඕන. අඬා අඬා හරි සිල් රකින්න පින්වත්නි. අඬා අඬා හරි විපස්සනාවට උනන්දු වෙන්න. කොහොමත් අපි සසර අඬා අඬා ආපු එකක්. වැළපීම් කියන ඒවා අපිට අමුතු ඒවා නෙමෙයි. කඳුළු කියන ඒවා අපිට හොඳට හුරු ඒවා. අපිට කඳුළු ගැන, සෝසුසුම් ගැන කවුරුවත් උගන්වන්න ඕනේ නැහැ. ඒක අපේ ආවේනික తත්වේ. අපේ ආවේනික දෙයක් ඒක. හැබැයි අපිට ආදුනික දෙයක් හම්බ වෙලා සම්පූර්ණ කඳුළු පියදා ගන්න රටාව හැඬීම් වැළපීම් සෝසුසුම් හෙලීම් නැතුව ජීවිතේ ගෙවන විධික්‍රමය. ඒක ඉතින් බුදුරජාණන් නම පහළ වෙලා කරපු මහ විස්මිත වැඩ. ඉතින් මේ අවස්ථාවේ අපි කරන්න ඕන අපිට ගොඩාක් ප්‍රශ්න මේ කාලේ. ඒවා පොඩි පහේ ප්‍රශ්න නෙමෙයි. ඔබ බරපතල ප්‍රශ්න. ඔය ප්‍රශ්නාවලිය ඉස්සරහට විසඳින්නේ නැහැ. මේ ප්‍රශ්නාවලිය ඉස්සරහට විසඳෙන්නේ නැහැ. මේ ප්‍රශ්නාවලියට අගක් මුලක් වෙන කිසි තේරුමක් නැහැ. හොඳට මතක තියාගන්න මේවට විසඳුම් හොයන එක තේරුමක් නැහැ. ඒවා ඒ ඒ අවස්ථාවට පැලැස්තර ගහගත්තට කමන්නේ නැහැ. දැන් උදාහරණයක් විදිහට මේ ගම් වතුර ගලන එක විසඳන්න බෑ. ඇයි? වර්තාවේ රටාවක් අපි දන්නේ නැහැ. ඍතු විපර්යාසයන්ගේ හැසිරීම තේරෙන්නේ නැහැ. ඒ කාලනම් ඔන්න වහිනකොට ඒ දන්නවා මිනිස්සු අඩු වේගනේ ඇවිල්ලා වැස්ස වැඩි වෙන විධික්‍රමයේ ගැන මිනිසුන්ට අදහසක් තිබ්බා. දැන් දන්නේ නැහැ මිනිස්සු. දැන් ඊයේ පෙරේද ආපු විනාශය මේ සතියෙත් එන්න පුළුවන්. අපි දන්නේ නැහැ ඒක. කිසිම බලාපොරොත්තුවක් තියාගන්නේ කිසි තේරුමක් නැහැ. එහෙනම් මේක පාලනය කරන්න බෑ. මේක කන්ට්‍රෝල් කරන්න යන එක තේරුමක් නැහැ. එතකොට දැන් අපි මොකද කරන්න ඕන? බුදුරජාණන් වහන්සේ අපට වදාලා ඊට වඩා බැරෑරුම් කතාවක්. බුදුරජාණන්සේගේ බුද්ධ ශාසනය ඉස්සරහ මේවා අරුම පුදුම ඒවා නෙමෙයි. භාග්‍යවතුන් වහන්සේක තැනක වදාලා මහණෙනි අනාගතයට මේ ගෝලීය උෂ්ණත්වය ඉහළ යනවා කිව්වා. ගෝලීය උෂ්ණත්වය ඉහළ ගිහින් මහණෙනි දෙවෙනි ඉරක් පායනවා කිව්වා. දෙවෙනි ඒ කියන්නේ ඒ කාලේ සමාජයට තේරෙන්න කියපු විදිය නෙමෙයි. දෙවෙනි ඉරක් පායනවා කියන එකේ අදහස අපි විස්තර කරගනිද්දී එක ගෝලීය උෂ්ණත්වය ඉතින් ඉහළ යනවා කියන එකනේ. මෙම් සමාලලට හොඳට එළිය රෑ තියෙනකොට අපි කියනවනේ නිකන් ඉර පායලා වගේ එළියයි කියලා. ඉර රෑට පායලා නෙමෙයි ඒ වෙලාවේ ඉර නෙමෙයි තියෙන්නේ. ඒ ආලෝකය ගැන කියන්න මිනිසු පාවිච්චි කරන ආඛ්‍යානයක. බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි දෙවෙනි ඉරක් පායනවා කිව්වා. එතකොට මහණෙනි මේ සත්ව ප්‍රජාව නෑ කිව්වා. එතකොට මිනිස්සු කියලා જાතියක් නෑ. සත්තු කියලා જાතියක් නෑ. ගස්කොලන් ඔක්කොම මියදෙනවා. මේ අපි වැටවල් ගහගෙන ඉන්න මේ පර්චස් කාලකට විතර නඩු කියාගන්න වැටවල් එදාට නෑ. මේ කොස් ගෙඩියට පොල් ගෙඩියට මරා ගන්න හදන නඩු කියන පොලිසිය වලට ගිහින් එක එකනට චෝදනා කරගන්න ලෝකයක් එදාට නෑ. රහතන් වහන්සේලා කියලා જાතියකුත් නෑ. මඟපලලාබින් කියලා જાතියකුත් නෑ. එදාට මේ කවුරුත් නෑ. අපි අද වැටවල් ගහගෙන ඉන්න භූමියට වෙන දේ. එතකොට මේක ආයේ විකාශ කාලයක් යනවා කියනවා. එහෙම තිබිලා සෑහෙන කාලයක් යනවා කියනවා මිනිස්සු නෑ. දැනුත් තාම්බෙන්නේ ග්‍රහලෝක. දැන් ලෝකේ තියෙනවා මිනිස් වාසයක් තිබුණා වගේ කියලා සලකන ග්‍රහලෝක. දැන් මොකද වෙලා තියෙන්නේ? කවුරුත් නෑ. ගස්කොළනුත් නෑ. සතාසේ උපාවත් නෑ. මොකක්වත් නෑ. නිකම්ම තියෙනවා. එහෙම තිබිලා කාලයක් යනවා. කාලයක් ගියාම තුන්වෙනි ඉර පායනවා කියනවා. එතකොට ඒ තුන්වෙනි ඉර පායනකොට ඉර විකාශ ඒ කියන්නේ ඉරේ විකාශනයේ ගෝලීය උෂ්ණත්වය ඉහළ යෑම කියන එක ඇතුලේ මේ මුළු මේ ජලස්කන්ධේම වේගින් අඩු වෙන්න පටන් ගන්නවා කියන හිඳෙන්න පටන් ගන්නවා කියන. හතරවෙනි ඉර විතර පායනකොට විල් ඔක්කොම හිඳිලා මුහුද හිඳෙන්න පටන් ගන්නවා කියන. මුහුද හිඳෙන්න පටන් ගන්නවා කියන. ඉතින් මුහුදත් එහොම හිඳීගෙන යනවා කියන. හයවෙනි ඉර විතර පායනකොට ඒක හිඳිලා ඉවරයි කියනවා. හයවෙනි ඉර පායනකොට හිඳිලා ඉවරයි මේක දුම් දාන්න පටන් ගන්නවා කියන. සාමාන්‍යයෙන් ඔයගොල්ලෝ දැකලා ඇති නියම් ගිනි පෙලෙල්ලක් ලිපේ උන්ටට ගිනියම් වෙලා අරගත්තට පස්සේ ඒක අර ගින්දර දැල්වෙන්නේ නැති වුණාට පස්සේ දුම් දාන්නේ. අන්න ඒ වගේ මේ පෘථුවිය දුම් දාන්න පටන් ගන්නවා කියනවා. ඊට පස්සේ හත්වෙනි ඉර පායනකොට මේම එකක් තිබ්බද නැද්ද කියලාවත් හොයාගන්න බැරි වෙන්න පුපුරල යනවා කියනවා. මේක මහා අමුතු කතාවක්ද බුදුරජාණන් වහන්සේ වදාළ? නෑ, මේක අමුතු කතාවක් නෙමෙයි. හැබැයි බුදුරජාණන් වහන්සේ අමුතු කතාවක් කිව්ව මෙතනදී මොකද්ද? මහණෙනි, මේ ඉරේ විකාශනයත් එක්ක මේ ලෝකය අතුරුදහන් වෙලා යන විදිය, පෘථුවිය දියවෙලා යන විදිය, පෘථුවිය සම්පූර්ණයෙන් පුපුරල යන විදිය මහණෙනි මට කියන්න පුළුවන්. හැබැයි මහණෙනි, මේ ජරා මරණ දුකින් පීඩා විඳ විඳ සංස්කාරයන්ම රැස් කර කර අවිද්‍යාවෙන් මතපොත ගගා ආත්ම දෘෂ්ටිය මත පිහිටා මම කියන ගතිය ඇතුළේම වැඩ කරන මගේ කියන ගතිය ඇතුළේම සවිඥානික අවිඥානික ලෝකයට නොඑක් වටිනාකම් දෙන තමන් ඔසවා තබන්නම වැඩ කරන මේ සත්වයාගේ ගමන් මඟ කියන්න බෑ කිව්වා හරියට. ඒක ඉවර වෙන්නේ කොතනද? එයා හැරෙන්නේ කොයි පැත්තටද කියලා මේ ගමනාන්තයක් ගැන මට තේරෙන්නේ නැහැ කියන්නේ කිව්වා. මට ඒක නම් කියන්න බෑ කිව්වා. මහණෙනි මේ ලෝකේ විනාශේ වෙන විදිය මම පැහැදිලි කරන්නම් කිව්වා. භාග්‍යතුන් වහන්සේම වදාලා. හැබැයි මහණෙනි මේ ජරා මරණ දුකින් බැටකකා ජරා මරණ වලටම ආවඩන. ජාති ජරා මරණ තෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාසයන්ගෙන් ගිනිගෙන ආයෙත් ජාතියෙම ප්‍රාර්ථනා කරන. ආයෙත් ජරා මරණම පතන. ලෙඩ වෙන වයසට යන දිරණ කැඩෙන බිඳෙන ලෝකයක් ගැනම බලාපොරොත්තු තියාගෙන ඉන්න. මේ සත්‍යයගේ අවසානය ගැන මට කියන්න බෑ කිව්වා. එනම් මතක තියාගන්න අපේ ගමන් මඟ මහා බිහිසුණු එකක්. ඒකේ කෙලවරක් බුදුරජාණන් වහන්සේ පනවලා නැහැ නේ පින්වත්නි. ලෝකේ අවසානිය ගැන බුදුරජාණන් වහන්සේ පනවලා තියෙනවා. එහෙනම් මේ වැඩේ අපිටමයි කරගන්න තියෙන්නේ. අපි කාටවත් දොස් කියලා බැනලා චෝදනා කරලා හරියන්නේ නැහැ. ඒ නිසා ඔය පින්තුන්ලා දක්ෂ වෙන්න උත්සාහ කරන්න මේ ජීවිතය තුළ අවබෝධය කරා යන්න. දැන් මේකේ මේ පින්නතුන්ගේ මාතෘකාවේ තියෙන සසර බියකරු බව පැහැදිලි කරන්න කියලා. මේ සංසාරේ භයානක එකක්. මේ සසර බබෙන් වැහෙනකොටම කොහේ ඇයිද මොනවා වේද තේරෙන්නේ නැහැ. මේ ඔක්කොම කැටයන් ටික බබෙන් වැහෙනකන් විතරයි. අඳින පළඳින නැලවෙන සැරසිලි සූදානම් වීම සම්බන්ධතා අම්මල දරුව අතර ගිහියෝ පැවිද්දෝ අතර පාලකයෝ රටවැසියෝ එක්ක ඊට පස්සේ ඒක බෙදා ගැනීම ඔයා බොම් පහල කෙනෙක් මං ඉහළ කෙනෙක් මම ඉගෙන ගත්ත මිනිහෙක් ඔයා මහපාරින්න කෙනෙක් අපි පොසත් අය ඔයාලා දුප්පත් අය කියලා මේ ලෝකේ බෙදලා අඳුනා ගැනීම තියෙන ඒ ඔක්කොම කතා භවයෙන් වැහෙනකන් විතරයි. භවයෙන් වැහුණාට පස්සේ එයාගේ කතාව කොයි විදියට පැද්දිලා යයිද කොයි පැත්තට ගහගෙන යයිද හිතාගන්න බෑ. ධර්මයක් නැති ජීවිතේ හරියට හබල නැති ඔරුව වගේ. අපේ ජීවිත හරියට හබලක් නැති ඔරුවක් වගේ. ඉතින් ඔරුවට හබල නැති වෙච්ච වෙලාවක කුණාටුවක් ආවොත් කොහොමද? හබලක් නැති ඔරුවකට රළ නගින්න පටන් ගත්තොත් මොකද වෙන්නේ? ඔරුව යන පැත්ත ඔරුවටවත් හිතා ගන්න බෑ. ඒ නිසා පින්වත්නි අපේ ජීවිත අන්නේ වගේ. හැබැයි අපිට ඔරුවක් තියෙනවා එච්චරයි. අපි කියන අපිට දරුවෝ ඉන්නවා බිරිඳ ඉන්නවා ස්වාමියා ඉන්නවා අම්මා තාත්තා ඉන්නවා යාළ මං උදෙසායි මං එයා උදෙසායි කිය කියනවා කතාවටත් කියන්නේ. ඔයාට කවුරු නැති වුණත් බය වෙන්න එපා මම ඉන්නවා. බුදුරජාණන් වහන්සේ වදාළේ එහෙම එකක් නෙමෙයි. භාග්‍යතුන් වහන්සේ වදාළේ කොහොමද? අපි කියනවා කතාවට නිකන් ළඟින් ඉන්නකොට අපි කියනවා බය වෙන්න එපා අපිට අපි දෙන්නට අපි දෙන්න ඉන්නවනේ කවුරු නැතත් කමන්නේ කියලා මිනිස්සු කියනවා. ඒවා විහිළු කතා. ඒවා ඇත්තට ගණන් ගන්න ඕන කතා නෙමෙයි. ඒ වෙලාවේ ආස්වාදයට කියන පොඩි කතාන්දරය. භාග්‍යවතුන් වහන්සේ වදාළේ මේ පින්වත් මහණෙනි තමන්ට තමන්වත් දූපතක් කරගන්න බැරි වෙච්ච වෙලාවක තවත් කෙනෙක් උදෙසා කොහොම පිළිසරණ හදන්නද? එහෙමනි බුදුරජාණන් වහන්සේ වදාළේ. ඒ නිසා අපි කවුරුවත් කාව උදෙසාවත් නෙමෙයි. කාටවත් කවුරුවත් වෙනුවෙන් වැඩ කරන්න බෑ. ඇයි? අපි ඔක්කොම අනාතයි. අපි ඔක්කොම තනාතයි නෙමෙයි. මොකද අපි යන්නේ කොහෙටද කියලා අපිටවත් තේරෙන්නේ නෑ. අපි දන්නේ ඒක. දැන් අද රැට මැරුණොත් අපි කොහෙද යන්නේ කියලා අපි දන්නේ නෑ. සමහරවිට නිරේට වැටෙන්න පුළුවන්. සමහරවිට ප්‍රේත ලෝකෙට වැටෙන්න පුළුවන්. සමහරවිට තිරිසන් ලෝකෙට වැටෙන්න පුළුවන්. සමහරවිට මනුස්ස ලෝකෙට එන්න පුළුවන්. දැන් මේ මනුස්ස ලෝකෙට ආවත් මෙහිනම් පතන් දීපා පින්නවත් නේ. ඇයි? ප්‍රාර්ථනා කියන ඒවා සමෘද්ධිමත් වෙන ඒවා නෙමෙයි. කෙලෙසාගත ලෝකේ ප්‍රාර්ථනා කියන්නේ සම්භාවිතාවය හරීම අඩුයි. ස්විප් එකක් ඇදෙනවා වගේ. හැමදාම ටිකට් ගන්න මිනිස්සෙක් හැමදාම ටිකට් ගන්නේ ටිකට් ඇදෙන්න කියලා හිතාගෙන. කොමේ සාලාම යතු උසන්න බලන්න ටිකට් ඇදිච්ච කවුරු හරි ඉන්නවනะ. එහෙනම් බොහොම අඩු සම්භාවිතාවයක් තමයි තියෙන්නේ ටිකට් ඇදෙන්න. ඕන් ඔය වගේ එකක් පින්නවත් න්‍යාය මනුස්ස ලෝකේ මේ වගේ තැනකට මේනවා කියන එක. ඒක හම්බින් වෙන්න පුළුවන් එකක් හැබැයි. හැමදාම ටිකට් අදිනකොට කාට කාට හරි ටිකට් ඇදෙනවා. පළවෙනි දිනුම ඇදෙනවා සමහර අයට. දෙවෙනි දිනුම තුන්වෙනි දිනුම ඇදෙනවා. හැබැයි ඔයාලගේ ජීවිතේ බලන්න ගම්වල පළවෙනි දිනුම ඇදිච්ච අය කවුරු හරි ඉන්නවද කියලා හොයන්නත් නැහැ. අපේ අහවලා නම් ওই දියුණුවනේ ගොඩනැගිලි හදාගත්තේ, ගෙවල් දොරවල් හදාගත්තේ, ඉඩකඩම් දීපල මිල මුදල් යානවාන ගත්තේ, ওই ටිකට් එකක් හැදුණනේ, අහවල් ටිකට් එක හැදුණනේ යාට කියලා කියන්න අපේ අතේ ඇඟිලි ගන්නවත් එම අපිට කට්ටිය නැහැ. එහෙනම් මතක තියාගන්න ආයෙ මැරිලා මනුස්ස ලෝකෙට එනවා කියන එක ස්විප් එකක පළවෙනි දිනුම ඇදෙනවා වගේ වැඩක්. ඒක බොහොම අමාරු දෙයක්. ඒක වෙන්න පුළුවන් අවකාශයේ බොහොම අඩු එකක් පින්නවත්. ඒක වෙන්න පුළුවන් දෙයක් කියනවට වඩා නොවෙන්න තියෙන අවස්ථාව බොහොම වැඩි එකක්. මෙහි ආවත් හයිටි වගේ එක තැනක ඉපදුනොත් සමහර රාජ්‍යයන් තියෙනවා ඒගොල්ලෝ කැමට ගන්නේ පින්නවත්නි මේ සමහරලාට මැටි. ඒවා දිය කරලා පෙරලා පදම් කරලා තමයි රොටියක් හදලා කන්නේ. සුදු පාට මැටි වලින් තමයි රොටියක් හදලා කන්නේ. අපිට එහෙම අහේනියක් නැහැ. සුදු පාට මැටි වලින් රොටියක් හදලා ඒක තමයි කැමට ගන්න. ඔය BBC වගේ නාලිකාවල් නිවුස් වල පෙන්වනවා දිව එහෙම සුදු පාට වෙලා මැටි කාලා. අපිට එහෙම ප්‍රශ්නයක් නැහැ. ඒ මනුස්ස ලෝකෙත් හයිටි රාජ්‍යයේ ඉන්න මිනිස්සු නෙමෙයිද? මිනිස්සු. එහෙනම් මනුස්ස ලෝකෙට ආවත් අපිට යාන්තම් පණ ගැට ගහගන්න එක පවා අභියෝගයක්. බත්මාළු පින් ටිකක් පවා ලැබෙන එක අභියෝගයක්. ඊට වඩා ලොකුම අභියෝගය චතුරාර්ය සත්‍ය ඇහෙන තැනක ඉපදෙන එක. ඒක පින්වත්නි මහ විශාලම අභියෝගයක්. මේ ලෝකේ චතුරාර්ය සත්‍ය කියලා දෙයක් තියෙනවා කියලා දන්නේ නැති අය ගොඩාක් ඉන්නවා. ලෝක ජනගහණින් 90%ක් විතර දන්නේ මේ ලෝකේ චතුරාර්ය සත්‍ය කියලා එකක් තියෙනවා. පටිච්ච සමුප්පාදයෙන් තමයි මේ සත්‍යයේ ගමන් මඟ කැරකෙන්නේ. ඒක ඇතුළේ යාට කර්මී බලපානවා. එයාගේ විපාකේ බලපානවා. එයාගේ කෙලෙස් බලපානවා. ජීවිතය කියන්නේ කර්මයට, විපාකයට, කෙලෙස් වලට. මේ කර්ම විපාක කෙලෙස් වල අන්තර් සම්බන්ධය තමයි සත්‍යයේ පැවැත්ම තීරණය කරලා තියෙන්නේ කියලා ලෝකෙ දන්නේ. අපිට යාන්තම් හරි ඇහෙනවා. ඒක ඇහෙනකොට channel මාරු කරන්න එපා. ඒක ලෝකෙට ඇහෙන්නේ නැති එකක්. ඕවා වැඩන්නේ කියලා channel එකේ මීට කරන්න එපා. කන් දෙන්න ඒකට. මොකද චතුරාරි සත්‍ය ඇහෙනවා කියන එක අර ඔරුවට හබල හම්බුණා වගේ. ඔරුවකට හබලක් හම්බුණා වගේ. ඔරුවක් විතරක් තිබිලා මක් කරන්නද හබලක් නැතුව. අපි මේ කරන්නේ පින්වත්නි අපිට ලැබිච්ච මේ ධර්මය අතහැරලා මොකද්ද අමුතු එකක් හොයාගෙන යනවා. අනාත වුණාට පස්සේ හැරිලා බලනකොට ප්‍රමාදයි. අර විදුලි එළිය දැකලා මේ පින්වත්නි ඒ පුද්ගලයා හුළුවත් වතුරේ බුවා වගේ අපිට වෙලා තියෙන්නේ. අපේ මට්ටම මේ මට්ටමක් පින්වත්නි. ඒ නිසා අපේ ජීවිතේ සනාත නැහැ. එක දෙයක් තේරෙනවා අපේ ජීවිතය ඇතුලේ මේ ලැබිච්ච ධර්මයට අපි ගොඩාක් වටිනාකම දෙන්න ඕනේ. ඇයි වටිනාකම දෙන්නේ? සසර බියකරුයි. මේ සංසාරය කියන්නේ බොහොම බියකරු එකක්. සසර කියන්නේ බිහිසුණු එකක්. ඒ නිසා මේ බියකරු සසර තුල අපි ඉන්නේ විශාල අවදානමක. ඊට පස්සේ මේ පින්නතුන් කියලා තියෙනවා මේකේ මේ අවස්ථාව බොහොම දුර්ලභයි කියලා. ඔව් ඇත්ත. මේ අවස්ථාව ආයි ලැබෙන්නේ නැහැ. ඒකනේ අපි කිව්ව ස්විප් එකක් හදනවා වගේ කියලා. ඒකෙත් පළවෙනි දිනුම හදනවා වගේ එකක් කියලා. ඒක වෙන්නේත් නැහැ. එතකොට මේක හේතුඵල ධර්මානුව බලන එක ගැන අහලා තියෙනවා. පින්වත්නි මේ ජීවිතය අපි අපිට ඕන ඕන විදිහට පාලනය කරන්න හැදුවට, අපි ඕන ඕන විදිහට වෙනස් කරගන්න උත්සාහ කළාට, අපි ඕන ඕන විදිහට මේ කතාව තුළ විශාල වෙනස්කම් කරන්න උත්සාහ කළාට, පින්වත්නි මේ ජීවිතය කියන්නේ හේතුඵල ටිකක්. මේ ජීවිතය කියන්නේ හේතුඵල ටිකක්. එතකොට මේ හේතුඵල සහිත ජීවිතය, හේතුඵල සම්බන්ධ ගැළපීම අපිට ඒක තේරෙන්නේ නැහැ. එතකොට මේ හේතු වෙනස් වෙනකොට ජීවිතේ වෙනස් වෙලා යනවා කියන අපිට තේරෙන්නේ නැහැ. ඒකයි වෙනස් වෙනකොට අපි අඬන්නේ. දැන් සාමාන්‍ය ලෝකේ වෙනස් වෙනකොට අපි ඒ වෙනස් වීම ඇතුලේ ලෝකයට ඇඟිල්ල දික් කරනවා. මේ වෙනස් වීමට ඔයා බාල ඔයා වග කියන්න ඕන. මේ වෙනස් වීමට මං වග කියන්න ඕන. කිය කී එක එකනා ඒ වගකීම මෙහි ඉන්න මිනිස්සු අතර බෙදා ගන්න හදනවා. අපි කවදාවත් මේ වගකීම වෙනස් අපි මේ වගකීම බාරගන්නේ නැහැ. අපි හිතනවා ලෝකයා මේකට වග කියන්න ඕන කියලා. අපිට තේරෙන්නේ හේතු වෙනස් වෙනකොටයි ඵලය වෙනස් වෙන්නේ කියලා. එතකොට මේ ජීවිතය කියන්නේ හේතුඵල ටිකක්. මේකේ වගකීම හේතුඵල සහිතව විමසා බැලීමෙන් තමයි තේරෙන්නේ. දැන් බුදුරජාණන් වහන්සේ ළඟට අචේල කස්සප කියලා කෙනෙක් ආවා. එයා බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා ඇහුවා, ශ්‍රමණ බවත් ගෞතමයන් වහන්ස, මේ ඔබ වහන්සේලා කියන දුක්ඛ දෝමනස් උපායාසයන්, මේ දුක තමන් හදාගත් එකක්ද කියලා ඇහුවා. එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා මේ දුක තමන් හදාගත් එකක් නෙමෙයි කියලා. ඊට පස්සේ ඇහුවා, හොඳයි එහෙනම් ඔබ වහන්සේ කියන්නේ මේ දුක අනුන් හදපු එකක්ද? වටේ ඉන්න අය හදලා දන්නේ දෙක මිනිහෙකුට එන්න පුළුවන් සැකයක් ඒක. වටේ ඉන්න එකතු වෙලවත් මේක අවුලවලක් දන්නේ නැහැ. අපිට නිකන් එහෙම හිතෙනවත් නේද හිටිගම. නිකන් කොඩි විනයක්වත් කරලත් දන්නේ නැහැ, අල්ලපු ගෙදරයි වගේ හිතෙනව නේද? ඒ හිතෙන්නේ මේ හේතුඵල ධාමානුව බලන්නේ නැති කමට. එතකොට ඇහුවේ මොකද්ද මේ දුක? ස්වාමීනි මේ දුක අනුන් හදපු එකක්ද ඔබ වහන්සේ නම් මට කියන්නේ? බුදුරජාණන් වහන්සේ වදාලා, පින්නත මේ දුක අනුන් හදපු එකක් නෙමෙයි. ඊට පස්සේ ඇහුවා, හොඳයි එහෙනම් ඔබ වහන්සේ කියන්නේ මේ දුක දෙගොල්ලෝ මේකතු වෙලා හදාගත් එකක්ද? කියන්න බෑනේ, අල්ලපු ගෙදර අයයි අපි අතර ඔක්කොම එකතු වෙලාවත්ද දන්නේ නැහැ හදාගත්තේ, අපිට මේක තේරෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේගෙන් ඇහුවා, මේ ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, මේ දුක දෙගොල්ලෝ මේකතු වෙලාද හැදුවේ? බුදුරජාණන් වහන්සේ වදාලා, පින්නත මේ දුක දෙගොල්ලෝ මේකතු වෙලා හදාපු එකක් නෙමෙයි. ඊට පස්සේ ඇහුවා, හොඳයි එහෙනම් ඔබ වහන්සේ කියන්නේ මේ දුක ඉබේ හටගත් එකක්ද? මේ දුක ඉබේවත් හටගත්තද දන්නේ නැහනේ. මොකද මෙයා ඒ අහන ප්‍රශ්නෙත් සාධාරණයි. ඇයි? තමන් හැදුවෙත් නැත්නම් හරි විසඳුමක් තියෙන්න ඕනේ. අනුන් හැදුවෙත් නැත්නම්, දෙගොල්ලොම හැදුවෙත් නැත්නම් වෙන්න පුළුවන් එකම දේ ඉබේ හටගන්නේ. ඒ කාලේ තිබ්බ බරපතල ප්‍රශ්නයක් මේක. හැයි සමහර අය කිව්වා මේ දුක තමන් හදාගත්ත කියලා. ඒකනේ දුර්ගේශ්වරි වල දුක් විඳ ගොඩක් අය. ශ්‍රමණ කණ්ඩායම, ආජීවකයෝ, පරිබ්‍රාජකයෝ, නිගණ්ඨයෝ, ජටිලයෝ. ඒගොල්ලෝ දුක් විඳනේ. ඒගොල්ලන්ට අදහසක් තිබ්බා මේ දුක විඳලා 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 ඉවර වෙයි. ඒකනේ දුක් දුන්නේ ගොඩක් අය. නිකන් ඒක මෝඩ වැඩක් වගේ අපිට හිතෙනව නේද? අපිට නික එකපාර හිතෙන්න පුළුවන් මේ දුක මහා මෝඩ වැඩක් වගේ. දුක් විඳින එක අර නිකන් ඒ කියන්නේ හොඳ සුවපහසු ජීවිතයක් තියෙද්දි කැලෑවට ගිහින් මහ විශාල දුකක් විඳින එක, විශාල දුකක් විඳින එක නිකන් කෙනෙකුට හිතෙන්න පුළුවන් මහා මෝඩ උද්දච්ච වැඩක් වගේ, මෝඩ මිනිහෙක්ගේ නොමේරු වැඩක් වගේ. නෑ පින්වත්නි, ඒ මිනිසුන්ට අදහසක් තිබිලා තියෙනවා මේ දුක් විඳලා 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 කොතන හරි ඉවර වෙයි. අපිට තේවි තින්නේ දීටි ගම. නෑ ඉතින් කමන්නේ, මම්ම කරගත්තේ ගන්නේ මේ බෙරේ මම්ම බැඳගත් එකක්, ඉතින් මේක ගහනවා හැර වෙනව කරන්න දෙයක් නෑ කියලා මිනිසු කියන්නේ. කතාවටත් කියන්නේ උඹ බෙරේ බැඳගත්ත නම් දැන් ගහපන් කියලා. ඊකි පොඩි යටිපෙළ තියනවා නේද? ඔයා දැන් හදාගත්ත එක දැන් ඉති ගුස්සගෙන යන්න කියලා. බුද්ධ ශාසනයකට එකතුනේ. ඒතර බුද්ධ ශාසනයකට හේතු සකස්, හේතු පෙන්නනවා. මෙන්න මෙහෙම මෙහෙම සකස් වුනේ කියලා. එතකොට දැන් මෙයා අහන කතාව හරිම සාධාරණයි. මොකද ඒ කාලේ තමන් මේ දුක හදාගත්තා කියලා දුක් විඳලා මේක ඉවර කරන්න බලාගෙන හිටපු කාණ්ඩයක් ඉඳලා තියෙනවා. ඒකයි ඇහුවේ මේ දුක තමන් හදාගත්තද? බුදුරජාණන් වහන්සේ වදාලා ඒක තමන් හදපු එකක් නෙමෙයි. ඒකනේ බුදුරජාණන් වහන්සේ ආජීවක ශ්‍රමණ, ජටිල පරිබ්‍රාජක ශ්‍රමණ සම්ප්‍රදායේ ඔක්කොම අයින් කරලා දැම්මේ. ඒ ශ්‍රමණ සම්ප්‍රදායට අයිති ආචාර ධර්මනි අවුරුදු 6ක්ම දිනුනු කලේ. අවුරුදු ඒ කියන්නේ උනාන්සේ මේ දුක අනුන් හදපු එකක් නෙමෙයි කියලා පිළිගත්ත නිසා තමයි දුර්ගේශ්වරී කඳුපන්ති ඇසුරු කරන්න ගියේ පිටත් වෙලා. උනාන්සේට තිබුණේ එකම එක පරිශනයයි, මේ දුක තමන් අදාගත්ත එකක්ද විඳලා ඉවර කරන්න පුළුවන්ද කියලා පරීක්ෂණය කරන්න තමයි දුර්ගේශ්වරී. ඒක උනාන්සේ කේක ක්‍රමයට කර කර බැලුවා, කෑම වෙනස් කර කර බැලුවා, ඉන්න විදිය වෙනස් කර කර බැලුවා, ඍතුවෙන් ඍතුවට වෙන වෙන හැසිරීම් හදාගත්තා, කණේක සම්පූර්ණයෙන් නතර කරලා බැලුවා, එක එක ඒවා කරලා බැලුවා. ඒකෙන් උන්වහන්සේ දැනගත්තා එක දෙයක්, මේ දුක තමන් හදපු එකක් නෙමෙයි කියලා. ඊට පස්සේ උන්වහන්සේ මොකද කළේ? මේ දුක අනුන් හදාපු එකක්ද කියලා මෙයා අහන්නේයි. මොකද ඒ කාලේ හිටියා ඔය බමුණෝ එහෙම, ඒගොල්ලෝ කිව්වේ මොකද්ද? නෑ ඉතින් කරන්න දෙයක් නෑ, දෙවියෝ මැව්වා, මහා බ්‍රහ්මන් වැඩේ කරලා ඉවරයි. ඉතින් මහා බ්‍රහ්මයාට මේ පූජා කරනවා අර වෙන කරන්න දෙයක් නැහැ. ඉතින් ඒ නිසා අපි මේ මහා බ්‍රහ්මන්ගේ කතාවට එකතු වෙනවා අර අපිට වෙන කරන්න දෙයක් නැහැ. ඒ නිසා තියෙනේ හොඳට කණ්ඩ ඕන, බොණ්ඩ ඕන, අඳින්න ඕන, නාන්න ඕන, හොඳට ඉන්න ඕන, සැප පහසුවෙන් ඉන්න ඕන කියලා බොහොම භෞතිකවාදී අදහසක යාලා හිටියා. එයාලා කිව්වා මේ මහා බ්‍රහ්මන් විසින් මේක හැදුවා කියලා. ඔය අතර කොටසක් ව ඊශ්වර තමයි වැඩේ කරේ කියලා. දැන් කියනවා දෙවියෝ කරා කියලා. මේ කාලේ මතවාදයක් තියෙනවා දෙවියෝ තමයි කරේ කියලා. ඔක්කොම එක වගේ කතා. මේ කතා එක්කටවත් අපි ගරහන්න හොඳ නැහැ. නමුත් මේ අපේ බුදුරජාණන් වහන්සේගෙන්, අපගේ භාගතුන් වහන්සේගෙන් මේ අචේලකස්සපයවි ලහන්නේ බොහොම සාධනීය කතාවක් නේ. මේ දුක අනුන් හදපු එකක්ද? ඒ අර බ්‍රාහ්ම බමුණුන්ගේ කතාවට අභියෝග කරන්නයි මෙයා මේ කතාව අහන්නේ. මොකද ඔක්කොම කියනවා වැඩි පිරිසක් ඉතින් කරන්න දෙන්නේ මේ ප්‍රශ්නේ, මේ එහෙම ප්‍රශ්නයක් තියෙනවා නම් ඒ තියෙන ප්‍රශ්නේ අපි කරපු එකක් නෙමෙයි, අපිට නම් ගක්ගීම ගන්න බෑ, දෙයියන්ට තමයි කියන්න වෙන්නේ, මහා බ්‍රහ්මන්ගෙන් අහන්න වෙනවා කියලා මේ මහා බ්‍රහ්මන් ගැන කියන්න පටන් ගත්තා. එතකොට බුදුරජාණන් වහන්සේ වදාළ මොකද්ද? මේ කණුන් හදාපු එකක් නෙමෙයි. ඊට පස්සේ ආව හරි කමන්නේ, එහෙනම් දෙගොල්ලොම එකතු වෙලා වටේ පිටේ අයයි, අපි ඔක්කොම එකතු වෙලා හදාපු ප්‍රශ්නයක්ද? නෑ කිව්වා. ඊට පස්සේ යට අහන්න ප්‍රශ්නයක් නැහැ දැන් ඇත්තටම. එයා ඇව්වා එහෙනම් ඉබේ හටගත්තද කියන්න බෑනේ, ඉබේමවත් හටගත්තද කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා පින්නුත, මේ ප්‍රශ්නය, මේ දුක ඉබේ හටගත් එකක් නෙමෙයි. මේ දුක ඉබේ හටගත් එකක් නෙමෙයි. දැන් එයාට අහන්න මුකුත්ම නැහැ ප්‍රශ්න. අහන්න පුළුවන් චතුස්කෝටික රිද්මයෙන්ම ප්‍රශ්න කරලා ඉවරයි. ප්‍රශ්න කරන්න පුළුවන් ක්‍රම තියෙනවනේ, චතුස්කෝටික ක්‍රමේ, ද්විකෝටික ක්‍රමේ. හරිද වැරදිද කියලා අහන්න පුළුවන්. හරිද වැරදිද කියලා අහන එකට මොකද්ද කියන්නේ? ද්විකෝටික ක්‍රමේ. තර්ක න්‍යායක් ඒක. අධිකරණයක් අහන්න ගියාම යුෂ්මතා වැරදි කරුද නිවැරදි කරුද? එච්චරයි අහන්නේ. දෙකයි. ඒ මෙයාට අහන්න පුළුවන් හතර විදියට මෙයා අහලා ඉවරයි. එයාට අහන්න ප්‍රශ්නයක් නැහැද? නැටක කක්කමැත්තෙන් වගේ බුදුරජාණන්සේගෙන් විමසුවා. හොඳයි. එහෙනම් ඔබ වහන්සේ කියන්න, ඔබ වහන්සේ පොඩ්ඩක් මට කියන්න, ඔබ වහන්සේ දුක ගැන දන්නේ නැද්ද? අහන්න පුළුවන් අන්තිම ප්‍රශ්නේ අහලා ඉවර වුණාට පස්සේ අහන්න වෙන ඉච්චරයිනේ. එහෙනම් ඔයා දන්නේ නැද්ද මේක ගැන කියලානේ අපි ඕන කෙනකින් අහන්නේ. ඔයා දන්නේ නැද්ද මේක කියලානේ අහන්න වෙන්නේ. මෙහෙම දෙයක් තියෙනවා දන්නේ නැද්ද? දන්නේ නැති වෙන්නත් පුළුවන්නේ. දැන් මෙයා මේ සරුවඥතා ඥානයක් තියෙන බව ඒවා මොකුත් දන්නේ නැහැ. භාග්‍යතුන් වහන්සේ කෙනා දන්නේ නැති කෙනෙක්. හැබැයි මේ ලෝකේ කතාවක් ගින් තිබ්බනේ බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙලා දුක ඉවර කරගන්න සම්පූර්ණ ධර්මයක් කියනවා කියලා මේ අහලා තිබ්බනේ. ආපු ආරංචියටනේ මේ අහන්නේ. එතකොට මෙයා හිමීට බුදුරජාණන් වහන්සේගෙන් විමසා සිටියා. හොඳයි, ඔබ වහන්සේට මේ දුක ගැන දන්නේ නැද්ද? එතකොට බුදුරජාණන් වහන්සේ වදාළේ මොකද්ද? බුදුරජාණන් වහන්සේ වදාලා පින්නොත මම දුක ගැන දන්නවා. අන්න යාට පොඩි අදහසක් ආවා. ඊට පස්සේ යාම කිව්වා, හරි එහෙනම් ඔබ වහන්සේ දන්නේ එක දේශනා කරන්න මට දන්න ටික කියන්න කිව්වා. එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා, අචේල කස්සප, මේ දුක තමන් හැදුවා කිව්වොත් එයා පෙළන්න පටන් ගන්නවා. එයාව එයා හැම වෙලාවෙම යාට ගරහන්න ගන්නවා. ඒකනේ මිනිස්සු ගරහන්නේ, මං වගේ පව්කාරේ, මං වගේ පව්කාරියා කියලා තමන්ව පෙළනවා. තමන්ව පටිච්ච සමුපාදේ නැතුව තමන් දිහා බලනකොට හැම වෙලාවකම හිතෙනවා තමන්ව පෙළන්න, මැරෙන්න හිතෙනවා හිටිගම. පටිච්ච සමුපාද දන්නේ නැති ගමට. එයා හිතනවා මැරුණම කතාව ඉවරයි කියලා. මිනිස්සු හැමෝටම කියන්න මොනවා හරි කතා ඇති. නමුත් පටිච්ච සමුපාදයෙන් බැලුවාම ගොඩාක් ප්‍රශ්න සමනය වෙනවා. හරීම සිත සංසිඳෙන්න ගන්නවා. එතකොට බුදුරජාණන් වහන්සේ වදාළේ මොකද්ද? පින්නොත මේ දුක තමන් හැදුවා කියලා මං ඔයාට උත්තරේ දුන්නොත්, තමන් හැදුවා කියලා උත්තරේ දෙන තැන මොකද කරන්නේ? තමන් හැදුවා කියලා උත්තරේ දුන්නොත් එකපාරටම එයා එයාව පෙළන්න පටන්, එයාට ගරහන්න ගන්නවා. මේ මනුස්ස ජීවිතය කියන්නේ ශ්‍රේෂ්ඨ දෙයක්. ගරහන්න ඕන එකක් නෙමෙයි. බුද්ධ ශාසනයක් ඉස්සරහා මනුස්සත්වයේ කියන්නේ අයෝමය දක්ෂකමක්. බුද්ධ ශාසනයත් එක්කම මනුස්ස ලෝකෙ ඉපදෙන්න හම්බුන එක අයෝමය කුසලයක්, ආයි පොඩි පහේ කුසලයක් නෙමෙයි. මේ මොන ප්‍රශ්න තිබුණත්, කණ්ඩ නැතත්, බොණ්ඩ නැතත්, අඳින්න නැතත්, ඒකයි මම කිව්වේ අඬා සිල් ගන්න ඕන කියලා. අඬා අඬා හරි කමක් නැහැ, පිළිවෙත් පුරන්න ඕන. එදා වේල කණ්ඩ නැතුව වේලි වේලි හරි කමක් නැහැ, පිළිවෙත් පුරන්න ඕන. මොකද පින්වත්නි, කෑම ලැබෙන අවස්ථාව ඕන තරම් අපිට තියෙනවා. පින්වත්නි, පිළිවෙතක් පෙන්වන්නයි කෙනෙක් නැති වුණේ. අපගේ බුදුරජාණන් වහන්සේකට අපට පාර පෙන්නලයි තියෙන්නේ. එතකොට දැන් බුදුරජාණන් වහන්සේ වදාලා, අචේල කස්සප, මේ දුක ඔයා හදාගත්ත කිව්වොත් ඔයා ඔයාව පෙළන්න පටන් ගන්නවා. අධිකව දුක් දෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ මේ දුක අනුන් හැදුවද කියලා අහනකොට ඔයාට මං කෙලින් උත්තරයක් දුන්නොත් ඔයා මොකද කරන්නේ? මේ දුක අනුන් හදාපු එකක්ද කියලා අහනකොට මම ඔයාට එකපාර උත්තරයක් දුන්නොත් ඔයා වගකීම ගන්නෑ. ඉතින් මට කරන්න දෙයක් නැහැ. ඇයි? අනුන් හැදුවා නම් මං කොහොමද බාරගන්නේ? මහා බ්‍රහ්මයා නම් හදලා තිනවා, මහා බ්‍රහ්මයාගෙන් ගිහින් අහන්න මේක මට කරන්න දෙයක් නැහැ. මහා බ්‍රහ්මයා කරාපු ප්‍රශ්නයක් මේක කියලා එයා හෙමීට ඇඟ අයින් කරගන්නේ නැද්ද? අංගයින් කරගන්න ඔයාට තේරෙන්නේ නැහැ මේක. ඉතින් මහා බ්‍රහ්මණි කරේ අපි කරන්න දෙයක් නැහැ කියලා එයා හෙමීර පැත්තකට වෙනවා. වගකීම දරන්නේ. එතකොට එයා මොකද කරන්නේ? එයා කාලබීලා භෞතිකවාදී ජීවිතයකට යනවා. එයාට පින ගැන වැඩක් නැහැ, පව ගැන වැඩක් නැහැ, මෙලෝ ගැන වැඩක් නැහැ, පරලෝ ගැන වැඩක් නැහැ, අම්මා ගැන වැඩක් නැහැ, තාත්තා ගැන වැඩක් නැහැ. එයා කරපු දෙයක් නෙමෙයිනේ. ඒක අන්තිමටම දානවා මොකද? මහා බ්‍රහ්මයාගේ කැමැත්ත කියලා අන්තිමටම දාගන්නවා. ඒක එහෙම වුණේයි මහා බ්‍රහ්මයාගේ කැමැත්ත, මට කරන්න දෙයක් නැහැ කියලා පැත්තකට වෙනවා. දැන් අපුදුම දෙයක් කි. බුද්ධ ශාසනයේ ওই මතවාද දෙකටම පෙළනවා එකතු නැහැ. ওই මතවාද දෙකටම බුද්ධ ශාසනය ගරහනවා එකතු නැහැ. දෙගොල්ලම හදාගත්තද කියන එකට යන්නෙත් නැහැ. එතකොට නිකන් භාගයක් මගේ කවුන්ට් එකට, භාගයක් මහා බ්‍රහ්මන්ට. එතනට යන්නෙත් නැහැ බුද්ධ ශාසනය. ඉබේ හටගත්තද ඒකටත් එකතු නැහැ. හරි හොඳයි ඔබවහන්සේ නම් ඔබවහන්සේ මේ දුක් ගැන කියන්න කියනකොට ඔන්න බුදුරජාණන් වහන්සේ වදාලා පින්නත මේ දුක උපන් නිසා ජාතිපච්චයා ජරා මරණ මේ ඔක්කොම දුක්ඛ ස්කන්ධේ මද විඳවන යම්තාක් දුකක් ඇද්ද ඒ ඔක්කොම මොකක් නිසාද පින්වත්නි උපන් නිසා බලන්න බුදුරජාණන් වහන්සේ වදාළ විදිය මේ ඉපදිච්ච කම කුමක් නිසාද මේ සත්‍ය ඉපදිලා ඇතර මේ දේශන උගා සරලව කියන්නේ මේ ආපු අයට තේරෙන්න මොකද මේ මාතෘකාවත් හරලව පැහැදිලි කරන්න උමනා එක එතකොට දැන් ඉපදිච්ච නිසා නම් දුක උපදින්නේ මෙහි විතරද නෑ උපදින ඕපපාතික දෙවිවරු අතර නිරේ එක එක තැන්වල උපදින්න නියමිතයි අපි එහි ඉඳලා ආපු අය නිරේ කියන්නේ අපිට අමුතු තැනක් නෙමෙයි නිරේ කියන්නේ ඉපදෙන මැරෙන සත්වයාගේ මහගෙදර කියලායි බුදුරජාණන් වහන්සේ වදාළේ ඉපදෙමින් මැරෙමින් යන සත්වයාගේ මහගෙදර විදියට බුදුරජාණන් වහන්සේ වදාළේ නිරය ඒක එක සූත්‍රයක තියෙනවා උපරිපණ්ණාසකේ භාග්‍යතුන් වහන්සේ වදාළ මහණිනි මේ මම සත්වයාගේ උපත්සා මරණය දකින්නේ ගෙවල් දෙකක් අතර මැද ඉඳලා මිනිස්සු ගෙවල් දෙක අතර මාරු වෙනවා වගේ කියනවා මහණිනි මේ ඉපදෙන මැරෙන සත්වයා නිරය මහගෙදර කරගෙන යන්නේ කියනවා මහගෙදර ස්වභාවය මොකද්ද එයා වැඩ ටික ඉවර වෙලා ආය යන තැන ඔයාලගේ මහගෙදර තමයි ඔගොල්ලෝ යන තැන දැන් ඔගොල්ලෝ වැඩට දැන් බණ අහලා ඔයාලා කොහෙටද යන්නේ කෙලින්ම ගෙදරට එළියට එනවා එක එක වැඩවලට සුපර් මාකට් යනවා අරම මේ කරනවා ළමයි ස්කෝලේ බාන්න යනවා ඔෆිස් යනවා ස්කෝලේට යනවා අරම යනවා ස්කෝලේ නවතිනවද ඔෆිස් එකේ ඉන්නවද නෑ ආයෙ ගෙදරට අන්න ඒ මගේ නිරය චතුරාර්ය සත්‍ය අවබෝධ නොකරපු කෙනාගේ ගමන නිරය තමයි ප්‍රධාන තැන එතකොට මේ බුදුරජාණන් වහන්සේ වදාලා මේ ඉපදීම ජාතිය නිරේ වෙන්නත් පුළුවන්. දිව්‍යවරු අතර වෙන්න, ඒ කියන්නේ උපපාතික උපදිනවා. പ്രേත ලෝකවල උපදිනවා. පිළිගන්නේ නැති වෙන්න පුළුවන් එක වෙන වැඩන්නේ. තමාර අය නිරේ පිළිගන්නේ. ඉතින් පිළිගන්නේ නැහැ කියලා අපි මොනවා කරන්නද? එයා පිළිගන්නේ නැත්නම් අපිට කරන්න දෙයක් නැහැ. ඊට පස්සේ පින්වත්නි ආය උපදිනවා පින්වත්ටි බිත්තරවල බිත්තර ඇතුලේ උපදිනවා සමහර සත්වින තමාරයින ගර්භාෂයක උපදිනවා දැන් අපි ගර්භාෂයක හැදිච්ච අය එතකොට අපිට ආයය ගර්භාෂයක්ම දහම් වෙන්නේ නෑ සමහරට අපි මැරිලා කුරුල්ලෙක්ගේ බිත්තරයක් වෙන්න පුළුවන් අපේ කතාව එකන අපි මැරිලා මේ කුඩුළු කූඩුවක දැන් අපි මහා ලොකුවට ගෙවල් දොරවල් හදාන අපිට සමහරට දරන්නත් බැරි විදියට ලෝකෙට ණය වෙලා ගෙවල් දොරවල් හදාගෙන මැරේනකන් ණය ණය ගෙවගෙව ඉද්දී ওই ණය ගෙවෙනකොට මැරෙනවා එයා මැරෙනකම්ම ණය ගෙවුපි කරලා තියෙන ගයක් හදලා ඊට පස්සේ යාට ගයක් හම්බින්නේ මැරිලා උපදිද්දී උස ගහක අත්තක කුරුළු කූඩුවක බිත්තරයක් එයාගේ දාට කතාව. ඒක අපිට වෙන්න බැරිද? පුළුවන්. අන්දජ වශයෙන් සත්‍ය උපදිනවා. ඒ කියන්නේ බිත්තරයක් ඇතුලේ. එතකොට දැන් අපි ගෙවල් දොරවල් හදලා පින්වත්නි බලන්නකෝ අපි මේ කරන දේවල්. මිනිසුන්ගේ ගෙවල් ඕන. නමුත් මේ එයාට දරන්න බැරි විදිහේ ගයක් හදා ගන්නවා. උහුලන්න බෑ ඒක. එයාට ලෝකෙට පෙන්වන්නත් ඕනේ එයාගේ ගෙදර. ඒ නිසා ණය වෙලා නෝනගේ නමටත් ණයක් ගන්නවා මහත්තයාගේ නමටත් ණයක් ගන්නවා පොලියටත් ගන්නවා මහා අමාරුවෙන් ගෙයක් අරගෙන ඉතින් ගේත් හදා ගන්නවා කොහොම හරි අමාරුවෙන් කන්නේ නැතුව ඉඳලා හරි ගෙයක් හදා ගන්නවා ලංකාවේ මිනිසුන්ට එහෙම ඒවා තියෙනෝනේ කණ්ඩෝන්නේ වාහනයක් තිබ්බොත් ඇති රෝද හතරක් තිබ්බා මිනිසුන් ලොකු ජයග්‍රහණයක් වගේ වේලි හිටියත් කමන්නේ මොන හරි වාහනයක් තියෙනවනම් ඒ වගේ ලංකාවේ මිනිසුන්ගේ අමුතු චින්තනයක් තියෙනවා ඉතින් එහෙම තිබිලා ඊට පස්සේ ලීසින් එක ගෙවාගෙන යනවා දැන්. ඉතින් මැරෙනකන් ඕක කොම්බ අමාර වාරිකේ එනකොට ඉතින් දාඩිය දානවා. ඉතින් ඊට පස්සේ ඕක ගෙවගෙව ඉන්නකොට මැරෙනවා. මැරිලා යා උස අත්තක පොඩි කූඩුවක. එයාගේ ප්‍රතිසන්දිය පුංචි බිත්තරේක. එදාට යාට වාහන නැහැ. හදපු ගෙවල් ඒවා ඉවරයි. අර භවෙන් වැහෙනකොටම කතාව ඉවරයි. පරිච්ඡේද ඉවර, අලුත් කතාවක්. කතාව අලුත් වෙලා. එදාට බිත්තරය. ඊට පස්සේ අද දරුවෝ නලවනවා වගේ. ඊට පස්සේ ඔන්න කුරුල්ලෙක් විදිහට කතාව විවෘත වෙනවා. ඊට පස්සේ ආයි බිත්තර රකින්නෝ යා. මේ ළමයි නැලෙව්ව වගේ එදාට එයා බිත්තර රකින්නෝ. එදා අද ළමයා එනකම් මග බලාගෙන හිටියා වගේ, අද ළමයා එනකම් බත් මුට්ටි ඉවුවා වගේ, හතර වටේට ගිහින් පණුව ගෙනල්ලා අර තමන්ගේ බිත්තර වලින් බිහිවෙච්ච පැටවුන්ගේ කටේ තියනවා. මිහිදරු එයාලා එයාලගේ වෙන කතා. එයාලා අපිත් එක්ක ඉන්නේ. එහෙනම් මේ අවුරුදු 60කට විතර හම්බෙච්ච දරුවටවත් උනවට වඩා වටිනකමක් දෙන්න එපා. එදා ඔයාලගේ කතාව කුරුල්ලෙක් විදියට ලියවෙනකොට, එදා ඔයාලට ලැබෙන බිත්තර වලින් එන පැටියා අද ඉන්න ඔයාලගේ ගෙදර ඉන්න පුතා නෙමෙයි. එතකොට අපේ පුතාට කතාව කොහමද? එයාගේ ඇතුලේ වැඩින සංස්කාරයන් භව සංස්කාර විසින් එයා වෙන පාරක යනවා. අපි එක එක පාරවල් වල යන අය. මොකද්ද හේතුවකට, පොඩි හේතුවකට අපි එකම තැනකදී මුණ ගැහිලා ඉච්චරයි. ඒ මුණ ගැහිම් කියන්නේ, හමුවීම් කියන්නේ වෙන්වීමේ ආරම්භයනේ. සංයෝගයට වටිනාකම දෙන්න එපා. මොකද වියෝගයෙන් කතාව ඉවර වෙනවා. සංයෝගයයි වියෝගයයි දෙකම අපේක්ෂාවෙන් ඉන්න ඕනේ. ඒක ඒ අපේක්ෂාව දල්වා ගන්න උදව් කරන්නේ බුදුරජාණන් වහන්සේ. ඊට පස්සේ මොකද වෙන්නේ? ඔන්න බලන්න. ඊට පස්සේ යාට ඒ අද ඔයාලා අර දරුවව දකින්නකොට, දරුවව බලන්න නැති වෙනකොට, දරුවා ටිකක් එන්න රෑ වෙනකොට ඔයාලට දාඩිය දානවනේ ඉද ගෙදරින්දි. ඒ වගේම අර එදාට බිත්තර රකින්නකොට ඒ බිත්තරේ පැත්තට සර්පෙක් ආවොත් එදාටත් ඔයාලා තැති ගන්නවා. එදාටත් අද වගේම තිරිසන් ලෝකෙත් අරගල කරනවා ඔයාලා. අරගල කරනවා. එහෙනම් මුළු සංසාරේම අරගලයක් විතරයි. මිහි නඩු කියන්න පුළුවන්. අපි ළමයට අසාධාරණයක් වුණා, යාට මෙහෙම වරදක් වෙලා තියෙනවා කියලා උසාවි යන්න පුළුවන්. පොලිසියට යන්න පුළුවන්. එදාට සර්පෙක් ඇවිල්ලා බිත්තරේට අභියෝග කරද්දී ඔයාලට තනියෙන් දරණ්ඩයි වෙන්නේ. මොකද කුරුල්ල වෙනුවෙන් උසාවියක් නැහැ කොහෙවත්. කුරුළු බිත්තර වෙනුවෙන් පෙනී ඉන්න නීතිඥ මහතුරු නැහැ. එහෙනම් මේ ඉපදෙනකොට විවිධ විදියට අපේ පිහිටනවා අපේ උපත. ඒ විවිධත්වයේ දැකලා වටිනාකම දෙන එක අඩු කරන්න පින්වත්නි. එතකොට දැන් අපිට ඉපදෙන්න උණයි ඇයි බලන්න බුදුරජාණන් වහන්සේ මේක ලියන විදිය. භවපච්චයා ජාති. එයා තුළ විපාකය පිණිස චේතනාත්මකව භව සංකාර රැස් වෙලා, එයා තුළ භව සංස්කාර රැස් වෙලා. එතකොට මේ භව සංස්කාර මත එයා පිහිටලා, ඒ භව සංස්කාර සිතින් කයින් වචනින් රැස් කරලා, ඒ රැස්වීම විසින් එයාව කොයි දිශාවටද අරන් යන්නේ කියලා එයාගේ දිශාව තීරණය කළා. එහෙනම් ඔයාලට ඒක තීරණය කරන්න බෑ. ඔයාලා යන්නේ බිත්තරයක් ඇතුළටද කියලා ඔයාලට තීරණය කරන්න බෑ. ඒක තීරණය කරන්නේ මොකද්ද? ඔයාලා තුල රැස් වෙන භව සංකාර. භවපච්චය ජාති. ජාතිපච්චය ජරා මරණ. ඒකට සාපේක්ෂව ජරා මරණ දුක. එතකොට භවයේ කොහොමද හැදෙන්නේ? උපාදාන පච්චය භව. එයාගේ බැඳීම අනුව. අපිට ලෝකේ අතහැරින් නැත්තේ අපේ බැම්ම ප්‍රබලයි. අපි බැඳිච්ච තැන්වලනේ අපිට කර්ම රැස් වෙන්නේ. අතහැරිච්ච තැන්වල අපිට කර්ම රැස් වෙන්නේ නැහැ. බැඳිච්ච තැන්වලයි කර්ම රැස් වෙන්නේ. එයාගේ බැඳීමයි ඒකට බලපාලා තියෙන්නේ. ඒකට අපි කියන්නේ උපාදානය. එහෙනම් උපාදාන පත්‍ය භව බැඳීම් නිසා විපාක නිසා භව කර්ම රැස් වෙලා භව පත්‍ය ජාති. ඒකට අනුව අපිට උපදින්න වෙලා තමා මේක මේ යම් කිසි රිද්මයානුකූල වෙන දෙයක්. මේක දෙවියෝ කරන එකක් නෙමෙයි, අම්මා තාත්තා කරපු එකකුත් නෙමෙයි. අපි විසින්ම කරගත්තා කියලා දැඩි වැඩපිළිවෙලකට යන්න ඕනේ නැහැ. මෙන්න මේ විදියට හේතු සහිතව වෙච්ච දෙයක්. හේතු සහිතව වෙච්ච දෙයක්. ඒතර මෙන්න මේකෙදි එතකොට අපි තුල විපාක පිණිස කර්ම රැස්වීමට බලපෑමේ අපේ සිත බැඳිච්ච එක නම් ඉන්නත්නි හොඳට බලන්නකෝ. බැඳීම කියන්නේ කොච්චර බරපතල තත්ත්වයක්ද කියන්නේ. බැඳීම නම් ඒක භයානක තත්ත්වයක්. ඒතර බුදුරජාණන් වහන්සේ වදාලා පින්වත් අචේල කස්සප මේ සිත බැඳින්නේ මොකක් නිසාද කියලා දන්නවද? එතන දන්නේ නැහැ ඒකට. අචේල කස්සප මේ සිත බැඳින්නේ තණ්හා පත්‍ය උපාදාන. තණ්හාවට. තණ්හාව නැත්තම් අපි බැඳින්නේ නෑනේ. තණ්හාව නැති ලෝකයක් අපි තුරුල් කරගන්නේ නැහැ. තණ්හාවමයි මේකට හේතුව. තණ්හාවමයි හේතුව. එතකොට දැන් මේ තණ්හාව කැඩෙන්නේ නැත්තේ මොකක් නිසාද? ලෝකේ ඇතහැරලා දාන මට්ටමට අපි විමසලා නැහැ. ලෝකේ ඇතහැරලා දාන මට්ටමට අපි විපස්සනා කරලා නැහැ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ අපට ලෝකය අපි තුල හටගන්න ස්කන්ධ අපේ නාම රූප පරම්පරාව අනිමිත්ත වශයෙන් නিত্য නිමිත්ත කඩලා දාන ආකාරයට විමසන්න කිව්වා. අප්පනිහත අප්පනිහත කියලා කියන්නේ සුභ වශයෙන් ගන්න ප්‍රනිදිය ප්‍රාර්ථනාව කැඩෙන විදියට ජීවිතේ විමසන්න කිව්වා. අනිමිත්ත අප්පනිහත ශුන්්‍යත. ශුන්්‍යත කියලා කියන්නේ ආත්ම වශයෙන් ගන්න මොකක්වත් නෑ. ආත්ම සාරින් හිස් මොකුත් නෑ නෙමේ. මේ දැහැත් වටිය තියෙන්නේ, මේ අපි ඉන්නේ, මේ කැමරා අරවා මේවා තියෙන්නේ, මොකුත් නෑ කිව්වොත් බොරුනේ. මොකුත් නෑ නෙමේ. ආත්ම සාරින් හිස් ශුන්්‍යතයි කියන්නේ ඒකට. ශුන්්‍යයි කියලා කියන්නේ මොකුත් නෑ කියන එක නෙමේ. මම මගේ මගේ ආත්මය කියලා මගේ වසඟේ පවත්වන්න පුළුවන් කියන අර්ථයෙන් ගන්න මොකක්වත් නෑ. ඒකයි ශුන්්‍යත කියන්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ මේ තණ්හාව නිසා උපාදානයේ වෙලා, උපාදානයේ නිසා භව සංකාර රැස් වෙලා, ඒ භව සංකාර නිසා භවපච්චය ජාති උපදින්න වෙලා විවිධ තැන්වල ඒ තැන උපදින විදියට ජරා මරණ දුක සකස් වෙන නිසා බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශාසනයේ විස්මිත දෙයක් අපට වදාලා අනිමිත්ත අප්පනිහත ශුන්්‍යත. අපි මේ ක්‍රියාවලියට තණ්හා කරන තැනකට, අපි මේ ලෝකයට තණ්හා කරන තැනකට පෙළඹෙන්නේ අපිට අනිමිත්තානුසාරීව විමසන්න බැරි වෙච්ච නිසා. ඒ කියන්නේ අපි ලෝකයට තණ්හා කරන්නේ නিত্য වශයෙන් ගත්ත නිමිත්තක් ඇතුලේ. නিত্য වශයෙන් ගත්ත නිමිත්තක් තියෙනවා. නිමිති අනුනිමිති අනුවනේ අපි හිත හැසිරෙන්නේ. ඒ නিত্য නිමිත්ත කැඩෙන ආකාරයට විමසා බලන එකට අපි කියනවා අනිමිත්ත කියලා. අනිමිත්ත. අප්පනිහත කියන්නේ මේ සුබ වශයෙන් ගන්න මොකක්වත් නැහැ. ප්‍රාර්ථනා කරන්න මොකක්වත් නැහැ. මෙන්න මේ වගේ රිද්මයකට වෙන දෙයක් තියෙනවා. පටිච්ච සමුප්පන්නව සිද්ධ වෙන ක්‍රියාවලියක් තියෙනවා. එච්චරයි. අප්පනියත ශුන්්‍යත. ශුන්්‍යත කියන්නේ ආත්ම වශයෙන්, මම වශයෙන්, මගේ වශයෙන්, මගේ වසඟේ පවත්වඬ වශයෙන් ගන්න ලෝකේ මොකක්වත් නැහැ කියලා බුදුරජාණන් වහන්සේ අපිට බලන්න කිව්වා. එහෙනම් මේ තණ්හාවටයි, උපාදානයටයි, භවයටයි, ජාතියටයි, දුකටයි මේකට තියෙන එකම විසඳුම අපි අපේ ජීවිතය, අපි අපේ ලෝකය, අපි අපේ අධ්‍යක්ීම් පරාසය, අපි අපේ සිතුවිලි අනිමිත්ත අප්පනිහත ශුන්්‍යත වශයෙන් බලනවා. එතකොට නিত্য නිමිත්තද, පනිදියද, ආත්මීය වශයෙන් මමායනෙන් එළඹිච්ච එළඹීමද කඩාගෙන වැටෙනවා. එහෙම කඩාගෙන වැටෙනකොට, ඒ කඩාගෙන වැටෙනකොට සම්පූර්ණින් දුක නිරුද්ධ වෙනවා. අනාගතය ආයි දුක සකස් නොවන ආකාරයටම එයාගේ සිත සංසිඳෙන්න පටන් ගන්නවා. එබඳු සංසිඳීමක් පිණිස මේ උතුම් බුද්ධ දේශනාව ඔය පින්නතුන්ලා සියලු දෙනාටම උපකාර වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මේ හෝරාවක කාලයක ධර්මානුශාසනාව සඳහා දායකත්වයේගෙන කටයුතු කරන්නේ පානදුර වේරවත්ත තොටවත්ත පාර අංක 20 ලිපිනේ පදිංචි YWM පතිරණ කපිල වීරසිංහ කියන පින්වතුන් දෙපළ එකතු වෙලා මේ උතුම් දේශනාවට දායකත්වයේගෙන කටයුතු කරනවා. ඒ පින්වතුන් මේ ස්ථානයේට ඉතා මෛත්‍රී සාගතව රැස් වෙලා තිබෙනවා. හැම දිනාටම අපි ආශිර්වාද කරනවා. නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. සියලු දිනාටම වහ වහා චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. වසර 48කට පෙර පරලෝසපත් වුණු අකුරැස්ස ඉහළ අතුරුලියේ විසූ මිලි හෙට්ටිආරච්චි මෑණියන්ට, ඒ වගේම හිණි අප්පුහාමි වික්‍රමසිංහ පියතුමාට, පානදුර වත්තල්පොළ විසූ වසර 18කට පෙර පරලෝසපත් වුණු කරුණාදාස වීරසිංහ පියතුමාට, රම්‍යා වීරසිංහ මෑණියන්ට, ඒ වගේම මෙතනට සම්බන්ධ වුණු පින්තුන් නමින් මියගිය සියලුම ඥාතීන්ට අනුමෝදන් වේවා. පතිරණ කපිල වීරසිංහ කියන පින්වතුන්ගේ නමින් මිය පරලෝගිය වර්ග පරම්පරානුගත සංසාරගත ඥාතීන්ටද මේ උතුම් කුසලානි සංස ධර්මයන් නිවන් දොරටුවක් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඒත් එක්කම මේ කුසලානි සංස ධර්මයන් දේශකයන් වහන්සේ විච අපටත් අපගේ පින්වත් දෙමව්පියන්ටත් ආශිර්වාද කොට තිබෙනවා. එවෙනුවෙන්ද මේ පිනුතුන්ට අපි ආශිර්වාද කරනවා. මේ වැඩම කොට වදාළ පූජනීය ස්වාමින් වහන්සේටත් මේ කුසල් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නට හේතු වාසනා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. සම්බන්ධුණු සියලු දෙනාටත් ධර්ම ශ්‍රවණය කරන ලක්වාසී ලෝකවාසී සියලුම දෙනාටත් මේ කුසල් උපකාර වේවා. සියලු දෙනාගේම ජීවිත ධර්මයෙන් හාත්පස ආලෝකමත් වේවා. මේ රටේ පවතින අයහපත් තත්ත්වයන් සමනය වෙලා ඉතා සුවසේ මිනිසුන්ගේ ජන ජීවිතේ පවත්ව ගන්න ඉතාම ඉක්මනින් අවස්ථාව උදා වේවා. සියලු දෙවියෝද මේ ලක්වාසීන්ට රැකවරණය සලසා දෙත්වා. සියලු දෙනාගේ කායික මානසික පීඩා දුරු වේවා. සියලු අපහසුතා මගහැරේවා. ඉතින් සියලු දෙනාට සුවසේ වාසය කරන්නට මේ අවස්ථාවේ රැස්කරගත් කුසල් හේතු වාසනා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඒත් එක්කම සතර වරන් රජදරුවන් සක්දෙවිඳුන් ප්‍රදාන සියලු දිව්‍ය රාජ මණ්ඩලවලටත් බ්‍රහ්ම රාජ මණ්ඩලවලටත් අවීචයේ පටන් බවාග්‍රේ දක්වා විහිදී පැතිරී පවතින පෙනෙන නොපෙනෙන හැම දෙනාටමත් මේ කුසල් නිවන් පිණිස වේවා. ආකාසට්ටා චුබුම්මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං. ආකාසට්ටා චුබුම්මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ටා චුබුම්මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා. ඒ අපගේ ශාස්ත්‍රු සම්මා සම්බුදුරජාණන් වහන්සේට අවසාන යාමේද අපගේ නමස්කාරය වේවා.
රාගක්ඛයෝ නිබ්බානං.
ජාතියේ මහසදා මන්දිරය ප්‍රඥා රූපවාහිනී නාලිකාව වෙතින් මෙම උතුම් සද්ධර්ම දේශනාව විකාශය කිරීම සඳහා ප්‍රධාන ධර්ම දායකත්වයේගෙන කටයුතු කරනු ලබන්නේ පානදුර වේරවත්ත තොටවත්ත පාර යන ලිපිනේ පදිංචි YWM පතිරණ කපිල වීරසිංහ යන පින්වතුන් විසින්. පරලෝසපත් යාති පිරිස වෙත පුණ්‍යානුමෝදනා එක් කරමින් මීට වසර 48කට පෙර පරලෝසපත් අකුරැස්ස ඉහළ අතුරලියේ විසූ මිලී හෙට්ටිආරච්චි මෑණියන්ට සහ වසර 16කට පෙර පරලෝසපත් හෙට්ටි අප්පුහාමි වික්‍රමසිංහ පියාණන්ට පානදුර වත්තල් පොළ විසූ වසර 18කට පෙර පරලෝසපත් කරුණාදාස වීරසිංහ පියාණන්ට වසර 16කට පෙර පරලෝසපත් රම්‍යා වීරසිංහ මෑණියන්ටත් සහ පින් බලාපොරොත්තුව සිටින පරලෝසපත් සංසාරගත සියලුම දෙනාටත් භවකාමී ජීවිත සුවපත්ව ඉක්මනින්ම නිවන් මඟ පූර්ණ කර ගැනීමට මෙම ධර්ම දානමය කුසල් අනුමෝදනා කරනවා. සුජීවත්ව වෙසෙන ඥාති හිතමිතුරු පිරිස වෙත පුණ්‍ය අනුමෝදනා එක් කරමින් භාග්‍යවතුන් වහන්සේගේ උතුම් ශ්‍රී සද්ධර්මය නිරතුරුවම සරලව දේශනා කර දායකත්වයේ දරුව අයට අප්‍රමාදව නිවන් මඟ කරා යන්නට කියා දෙමින් අපව තිරිමත් කරන ගෞරවනීය ධර්මදේශකයන්න් වහන්සේ වන පූජ්‍ය හසලක සීලවිමල ස්වාමින් වහන්සේට ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. පැමිණ සහභාගී වූ සහ ප්‍රඥානාලිකාවෙන් ධර්ම ශ්‍රවණය කරන ලක්වාසී ලෝවාසී සීල දෙනාටත් චතුරාර්ය සත්‍ය අවබෝධ වීමට මෙම ධර්ම දානමය කුසල් අනුමෝදන් වේවා. මේ මොහොතේ අප රටට පත් වී ඇති අයහපත් ආපදා තත්ත්වයෙන් මිදී සැනසීම උදා වේවා කියා බලාපොරොත්තු වෙනවා. ඒ සියලුම බලාපොරොත්තු සහ ප්‍රාර්ථනාවන් එලෙසින්ම ඉෂ්ට සිද්ධ වේවායි ආශිර්වාද කරනවා. ඔබටත් මෙවැනිම උතුම් සදහම් දේශනාවක් සංවිධානය කොට ප්‍රඥානාලිකාවෙන් විකාශය කර ගැනීම සඳහා අපට කතා කරන්න 0112 69931 31 තෙරුවන් ගුණ මිලින් ඔබට යහපතක්ම වේවා.